ශුද්ධවර මතෙෝ 13 වන පරිච්ඡේදය. එදිනම ජේසුස් වහන්සේ ගෙදරින් නික්ම ගොස් මුහුද අද්දර වැඩහුන්සේක. අතිවිශාල සමූහයක් උන්වහන්සේ වෙත රැස් වූ බැවින් උන්වහන්සේ ඔරුවකට නැගී හිඳගත්සේක. මුළු ජනකාය වෙරළෙහි සිටියහ. උන්වහන්සේ ඔවුන්ට බොහෝ දේ උපමාවලින් පහදා දෙමින් මෙසේ වදාළසේක.
බලන්න, වපුරන්නෙක් වපුරන්නට ගියේය. ඔහු වපුරන කල මෙසේ සිදුවිය. බීජ සමහරක් මගදිගේ වැටිනි. කුරුල්ලෝ අවුත් ඒවා අවුලාගෙන කෑහ. සමහරක් පස තුනී ගල්බිම්වල වැටි පස ගැඹුරු නූ බැවින් වහාම පැලවිය. එහෙත් හිරු නැගුණු කල ඒවා දැවි මුල් නැති බැවින් වියලී ගියේ. අන් සමහරක් කටුගස් අතර වැටිනි. කටුගස් වැවි ඒවා යටකර දැමීය. තවත් සමහරක් සරු බිමෙහි වැටි එකකින් සිය ගුණයක්ද එකකින් සැට ගුණයක්ද එකකින් 30 ගුණයක්ද බැගින් පල දැරීය. සවන් නැත්තෝ සවන් දෙත්වා.
එවිට ශ්‍රාවකයෝ අවුත්,
ඔබ වහන්සේ ඔවුන්ට උපමා වලින් කතා කරන්නේ මන්ද?
ඒ ඇසූහ. උන්වහන්සේ මෙසේ උත්තර දුන්සේක.
ස්වර්ග රාජ්‍ය පිළිබඳ අභිරහස ඔබට දන්වා දී ඇත. එහෙත් ඔවුන්ට එසේදී නැත. යමෙකුට ඇත්තේද ඔහුට දෙනු ලැබේ. පමණටත් වඩා ඔහුට ලැබේ. යමෙකුට නැත්තේද ඔහුට ඇති දෙයත් ඔහුගෙන් ගනු ලැබේ. එහෙයින් ඔවුන් දැක දැකත් නොදක්නා නිසාද, අස අසාත් නොඅසන නිසාද, වටහා නොගන්න නිසාද ඔවුන්ට උපමා මගින් කතා කරමි. මෙසේ යෙසායාගේ දිවස්කීම ඔවුන් කෙරේ ඉෂ්ට වනු ඇත. එනම් ඔබ අස අසාත් තේරුම් නොගන්නහුය, දැක දැකත් නොදක්නහුය. මේ සෙනගගේ සිත් අඳුරුය. ඔවුන්ගේ කන් වැසී ඇත, ඔවුන්ගේ ඇස් පියවී ඇත. එසේ නොවී නම් ඔවුන් ඇසින් බලා කනින් අසා සිතින් තේරුම්ගෙන හැරෙනු ඇත. මමද ඔවුන් සුවපත් කරමේ යනුයි. එහෙත් ඔබට ඇසින් පෙනෙන නිසාද කනින් ඇසෙන නිසාද ඔබ භාග්‍යවන්තය. සැබවින්ම මම ඔබට කියමි, බොහෝ දිවසිවරයන්ද දැහැමියයද ඔබ දකිනදේ දකින්ටත් අසනදේ අසන්ටත් ආසා වූ නමුත් ඔවුන් ඒවා දුටුවේවත් ඇසුවේවත් නැත. එබැවින් වපුරන්නා පිළිබඳ උපමාව තේරුම් ගන්න. යමෙක් රාජ්‍ය පිළිබඳ පණිවුඩය අසා එය වටහා නොගනී නම් ඔහුගේ සිතේ වැපුරූ දේ නපුරා අවුත් පැහැරගනී. මගදිගේ වැටුණු බීජයන්ෙන් අදහස් කරුණේ එවැනි අයය. පණිවුඩය ඇසූ කෙනෙහිම එය සතුටින් පිළිගනිතත් සිත්හි තැන්පත් වී නැති බැවින් මද කලක් පැවත පණිවුඩය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි වහාම කෙනෙක් පැකිලී වැටෙති. ගල්බිම්වල වැටුණු බීජයන්ෙන් අදහස් කරනුයේ එවැනි අයය. පණිවුඩය අසා මේ ජීවිතයේ කරදරවලින්ද වස්තු මායාවෙන්ද පණිවුඩය යටපත්වීම නිසා කෙනෙක් ඵල නොදරති. කටු අතර වැටුණ බීජයන්ෙන් අදහස් කරනුයේ එවැනි අයය. පණිවුඩය අසා එය වටහාගෙන සියගුණයක්ද හැටගුණයක්ද තිස්ගුණයක්ද බැගින් කෙනෙක් පලදරති. සරුබිමෙහි වැපුරූ බීජයන්ෙන් අදහස් කරනුයේ එවැනි අයය.
උන්වහන්සේ තවත් උපමාවක් මෙසේ වදාළසේක.
ස්වර්ග රාජ්‍යය හොඳ බීජ වපුල මිනිසෙකුට සමානය. මිනිසුන් නිදා සිටියදී ඔහුගේ සතුරා අවුත් තිරිඟු අතර කිරිඳි වපුරා ගියේය. තිරිඟු පැල නැගී කරල් හටගත් කල කිරිඳිත් මතුවිය. එවිට ගෘහමූලිකයාගේ දාසයෝ අවුත්, ස්වාමීනි, ඔබේ කෙතෙහි ඔබ හොඳ බීජ වපුලා නොවේද? එසේනම් කිරිඳි කොහෙන්දැයි ඔහුගෙන් ඇසූහ. මෙය සතුරෙකුගේ වැඩක් යැයි ඔහු කීය. එවිට දාසයෝ කතාකොට, එසේනම් අප ගොස් ඒවා උදුරා දමන්න දැයි ඔහුගෙන් ඇසූහ. එහෙත් ඔහු උත්තර දෙමින්, එසේ නොකරන්න. ඔබ කිරිඳි උදුරද්දී ඒ සමග තිරිඟුත් ඉදිරෙන්නට පුළුවන්. ගොයම් කපන කාලය දක්වා දෙවගේම එකට වැඩෙන්න හරින්න. ඉන්පසු ගොයම් කපන කාලයේදී පළමු කොට කිරිඳි එකතු කොට දවන පිණිස මිටි බඳින්න. තිරිඟු මාගේ අටුවේ රැස් කරන්නැයි කපන්නන්ට කියමි කීවේය.
උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි තවත් උපමාවක් වදාරමින්,
ස්වර්ග රාජ්‍යය මෙබඳුය. එක්තරා මිනිසෙක් සිය කෙතෙහි අබ ඇටයක් වපුලේය. එය සියලුම බීජවලට වඩා කුඩා වුවත් වැඩුණු කල හැම පලාවර්ගවලට වඩා විශාල වී අහසේ කුරුල්ලන්නවුත් එහි අතුවල ලැගුම් ගන්න තරම් ලොකු ගසක් වන්නේය.
ඊ කීසේක. උන්වහන්සේ තවත් උපමාවක් වදාරමින්,
ස්ත්‍රියක විසින් පිටිනැලි තුනක් සහ මුලින්ම පිපෙනතුරු එහි දමන ලද මුහුන් පිඩකට ස්වර්ග රාජ්‍යයේ සමානය.
ඊ කීසේක. ජේසුස් වහන්සේ මේ සියල්ල ජනකායට උපමා මගින් පැවසූසේක. උපමාවක් නැතිව කිසිවක් ඔවුන්ට නොවදාලසේක. මෙසේ වූයේ,
මම උපමා මගින් කතා කරමි. ලෝකයේ මුල සිටම රහස්ව තිබුණු දේ හෙළි කරන්නෙමි.
ඊ දිවසිවරයන් ලවා පවසන ලද කරුණු ඉටුවන පිණිසය. එවිට උන්වහන්සේ ජනකාය යන්න හැර ගෙට වැඩියසේක. ශ්‍රාවකයෝ උන්වහන්සේ වෙත අවුත්,
කෙතේ කිරිඳි පිළිබඳ උපමාව අපට පහදා දුන මැනව?
ඊ කීහ. උන්වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළසේක.
හොඳ බීජ වපුරන තැනැත්තේ නම් මනුෂ්‍ය පුත්‍රයා නොය, කෙතනම් ලෝකයය. හොඳ බීජ නම් රාජ්‍යයට අයිති අයය, කිරිඳි නම් නපුරාට අයිති අයය. ඒවා වපුල සතුරා නම් යක්ෂයාය, කපන කාලය නම් යුගාන්තය, කපන්නෝ නම් දේවදූතයෝය. කිරිඳි එක්කොට ගින්නෙහි දවන්නේ යම්සේද යුගාන්තයේදී එසේම වන්නේය. මනුෂ්‍ය පුත්‍රයානෝ ස්වකීය දූතයන් එවනසේක. ඔවුහු උන්වහන්සේගේ රාජ්‍යයේ බාධා උපදවන සියල්ලද අදමිටුකම් කරන්නන්ද එක්කොට ගිනි උදුනෙහි හෙලන්නෝය. එහිදී වැළපීමද දත්මිටි කෑමද වන්නේය. එකල දැහැමි අය තම පියාණන් වහන්සේගේ රාජ්‍යයෙහි සූර්යාමෙන් බබලන්නෝය. සවන්නැත්තෝ සවන්දෙත්වා. ස්වර්ග රාජ්‍යය කෙතක සඟවා තිබුණු නිධානයකට සමානය. එක්තරා මිනිසෙකුට එය සම්භවය. ඔහුත් එය සඟවා තබා මහත් ප්‍රීතියෙන් ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒ කෙත මිලදී ගත්තේය. ස්වර්ග රාජ්‍යය අගනා මුතු සොයා ගිය වෙළෙන්දෙකුට සමානය. ඉතා අගනා මුතු ඇටයක් සම්භ වූ විට ඔහු ගොස් තමා සන්තක සියල්ල විකුණා එය මිලට ගත්තේය. ස්වර්ග රාජ්‍ය වනාහි මුහුදේ හෙළන ලද සියලු වර්ගවල මසුන් හසු කරගත් දැලකට සමානය. ඒ දැල පිරුණු කල ධීවරයෝ එය වෙරළට ඇද හිඳගෙන හොඳ මසුන් භාජනවලට එකතු කොට නරක මසුන් ඉවත දැමූහ. යුගාන්තයේදී එසේම වන්නේය. දේව දූතයෝ නික්මාවුත් දමිටුන් කෙරෙන් අදමිටුන් වෙන්කොට අදමිටුන් ගිනි උදුනෙහි හෙලන්නෝය. එහි වැළපීමද දත්මිටි කෑමද වන්නේය. ඔබ මේ සියල්ල වටහා ගත්තහොද?
ඒ උන්වහන්සේ ඇසූසේක.
එසේය.
ඒ ඔවුහු කීහ. එවිට උන්වහන්සේ ඔවුන්ට කතාකොට,
එහෙයින් ස්වර්ග රාජ්‍යයෙහි ගෝලයෙකු බවට පත්වන යම් විනයදරයෙක් වේද? ඔහු සිය ගබඩාවෙන් නවීන දේත් පැරණි දේත් පිටතට ගෙනෙන ගෘහමූලිකයෙකුට සමානය.
ඊ වදාළසේක. ජේසුස් වහන්සේ මේ උපමා කියා නිම කළ පසු එතැනින් නික්ම ගියසේක. උන්වහන්සේ සිය රටට පැමිණ ධර්මශාලාවේදී ඔවුන්ට ඉගැන්වූසේක. ඔවුහු විස්මයට පත්ව,
මොහුට මේ ප්‍රඥාව හා හාස්කම් කිරීමේ බලය කොහෙන් ලැබුණේද?
මොහු වඩුවාගේ පුතා නොවේද? මොහුගේ මවගේ නම මරියා නොවේද? මොහුගේ සහෝදරයෝ ජාකොබ්, ජෝසෙප්, සීමොන් සහ ජූදස් නොවෙද්ද?
මොහුගේ සියලු සහෝදරියොත් අප අතරෙහි නොවෙද්ද? එසේනම් මේ සියල්ල මොහුට කොහෙන් පහළ වේද?
කියා උන්වහන්සේ ප්‍රතික්ෂේප කළහ. එහෙත් ජේසුස් වහන්සේ කතාකොට,
දිවැසි වරයෙකුට ගරු බුහුමන් නොලැබෙන්නේ සිය රටේදීත් සිය ගෙදරදීත් පමණක.
ඒ වදාළසේක. ඔවුන්ගේ අවිශ්වාසය නිසා උන්වහන්සේ එහිදී බොහෝ හාස්කම් නොකළසේක.